ගරු විජිතේ රත්නත්තුමා ඔබතුමාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
ගරු කතානායකතුමනි.
අනෝ
තාම ඇහුවේ නැහැ.
ගරු කතානායකතුමනි. ගරු අගමැතිතුමා ඔබතුමා ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
පාර්ලිමේන්තු මන්ත්‍රී
ගරු අගමැතිතුමා
විජිතේ හේරත් මැතිතුමා විසින් අහනවා.
ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
නියෝජ්‍ය කතානායකතුමනි මම අහනවා ගරු අගමැතිතුමාගෙන් මේ ප්‍රශ්නය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ අග්‍රාමාත්‍යවරයා හැටියට ඔබතුමා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ලෙස ඉදිරිපත් කර තිබෙන ජාතික ජල සම්පත් ප්‍රතිපත්ති අනුව වර්තමාන ආණ්ඩුව ඉදිරි ක්‍රියාමාර්ග ගනිමින් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයාගේ අත්සරින් 2023 සැප්තැම්බර් 1 වන දින ඉදිරිපත් කර තිබෙන මෙරට ජල සම්පත විධිමත් පරිදි කළමනාකරණය කර ගනිමින් තිරසාර ලෙස භාවිතා කිරීම යන සංදේශයේ මෙන්ම අමාත්‍ය මණ්ඩල කාර්යාලය ලේකම් WMDK ප්‍රනාන්දු විසින් 2023 අගෝස්තු මාස 29 වන දින ඉදිරිපත් කර තිබෙන මෙරට ජල සම්පත විධිමත් පරිදි කළමනාකරණය කර ගනිමින් තිරසාර ලෙස භාවිතා කිරීම යන සිරස්තලයෙන් යුතු සංදේශය කෙරෙහි ඔබතුමාගේ අවධානය යොමු කරනවා. ඒ අතරින් විශේෂයෙන්ම 2023 අගෝස්තු මාස 29 වන දින අමාත්‍ය මණ්ඩලයේ ලේකම්වරයාගේ අත්සනින් විකුත් කර තිබෙන කැබිනට් තීරණ දැනුම් දීමේ ලිපියේ 7 වන වගන්ති 90 ඉතා පැහැදිලිවම ජලය වෙළඳ භාණ්ඩයක් බවට පත්කිරීමේ සංකල්පය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව තහවුරු වෙනවා. ජල වෙළඳපොළ සංකල්පය ක්‍රියාත්මක කිරීමේ හැකියාව පුරුල් ලෙස අධ්‍යයනය කිරීම. වෝටර් මාකට් ඉතා පැහැදිලිවම එහි තියෙනවා. Exploring broadly the potential to implement the water market concept. Yanadi lesa hata mema wagantiye dakwa thibeno. Eya merata podu janathawa thula dadi avadanayata lakkiyuttak menma ounge jeevithawalata visala balapayam karawannak bawa pahedili. Me tattwe matuwena pahath sandahan gatuluwata agramarthya visin thuma visin sabaha hamuwe pilithuru laba denu yata apeeksha karanawa. Eka merata samasta jala paribhojanayen gruha katayutu aarthika nishpadana saha sewa katayutu sandaha 112ක් laba ගන්න අතර ඉතිරි 88 කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිතා කරන බව ආණ්ඩුව පිළිගන්නේද? 2 රටේ ග්‍රාමීය ගෘහස්ත ජල අවශ්‍යතාවලින් 80%ක් පමණ ලින් සහ නලලින් මගින් මේවන විට මිලක් ගෙවීමෙන් තොරව පරිභෝජනය කරන බව ආණ්ඩුව පිළිගන්නේද? 3 ගෘහස්ත පරිභෝජනය වෙනුවෙන් පුරවැසියන් ලින් සහ නලලින් වලින් ලබා ගන්නා ජලයට අමතරව නල මාර්ගයෙන් සපයන පානීය ජලය වෙනුවෙන් දැනටමත් ගාස්තු ගෙවන බවත් ආර්ථික නිෂ්පාදන කටයුතු හා සේවා කටයුතු වෙනුවෙන් නොදා ගන්නා ජලය වෙනුවෙන් ගාස්තු ගෙවන බවත් ආණ්ඩුව පිළිගන්නේද? 4 එසේනම් ජල වෙළඳපොළ සංකල්පය ක්‍රියාත්මක කිරීමේ හැකියාව පුළුල් ලෙස අධ්‍යයනය කිරීම තුළ ගෘහස්ත ලිං සහ නලලින් මගින් පෞද්ගලිකව ලබා ගන්නා ජලය වෙනුවෙන් ගාස්තු අය කිරීමට ආණ්ඩුව ක්‍රියාකරමින් සිටින බවක් අදහස් නොවන්නේද? 5 එසේම කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගන්නා 80%ක් වූ ජල ප්‍රමාණය වෙනුවෙන් වෙළඳපොළ සංකල්පය ක්‍රියාත්මක කර ගාස්තු අය කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව පසුබිම සකස් කරමින් සිටින්නේද? 6 මෙරට ජලය වෙළඳ භාණ්ඩයක් කිරීමට අදාළව ලෝපුරා කටයුතු කරමින් සිටින ජාත්‍යන්තර ජල ක්‍රමනාකරණ ආයතනය IMI සහාය ලබා ගැනීමට නැවත වරක් තීරණය කර තිබෙන්නේ කවර පදනමක් මතද?
ගරු විජිත හේරත්
ගරු මතු ගරු අගමැතිතුමනි මේ අපේ විපක්ෂ ගරු මන්ත්‍රීවරු වහන මම දුන්නු තීන්දුව මොකද්ද කියලා පැහැදිලි කරන්න කියලා. මම දීපු තීන්දුව තමයි අසභ්‍ය වචනයක් හෝ වෙනත් ආරෝපණය වෙන විදිහේ වෙනත් වචනයක් එතුමියට අපහසු නීතියට සිද්ධ වෙලා තිනම් වහාම හැන්සාඩ් වார்த்தාවෙන් සීල වචන ඉවත් කරන්නත්, ඒ වගේම යම් ඊට එහා ගිහිපු වරදක් වෙලා තිනම් ගරු කතානායකතුමාගේ අවධානය යොමු කරලා ඒ වෙනුවෙන් ගන්නා තියෙන ඉහළම පියවර ගන්න කියලා කතානායකතුමාට දැනුම් දෙනවා. ඉතින් ඒක තමයි ගරු කතානායකතුමාට ඒ පිළිබඳ අවධානය යොමු කළා අවශ්‍ය තීන්දුව දෙන්න කියලා තියෙනවා. හරි. ඔව් කිරියල් මැතිතුමාද සජිත් මැතිතුමාටද අභිපක්ෂ නායකතුමාට මයික් එක ඕන අවසාන වශයෙන් කියන්න. කිරියල්ල මැතිතුමා ඔබතුමා කියන්න.
ගරු නියෝජ කතානායකතුම ස්ථාවර නියෝග අනුව.
ඔව්.
එතුමා ඉල්ලාස් කර ගත යුතු වචන ඔබතුමා එතුමාට කියන්න ඕන. විද්‍රෝධිස් කියලා. ඒක ස්ථාවර නියෝගය. කප්පඩක නෙවෙයි. ඒ ඒ ඒ වචන ඔබතුමා ඒ වචන ටික පෙන්නලා දෙන්න ඕනේ මෙතුමාට. එතුමා ඉල්ලාස් කර ගන්න ඕන.
හරි ගරු මන්ත්‍රීතුමා මේ සභාවේ කතා කරපු
මේක ඇතුලේ උනේ හතරමඟදී උනේ.
හරි. එතුමා එතුමාට මම දැනුම් දුන්නා මට හිච්ච වචනේ. ඊටත් අමතරව මේ පාර්ලිමේන්තුව කියන හැම එකම කටපාඩම් කරන්න මම ඉන්නේ.
පුළුවන්
මට හිච්ච වචනේ කිව්ව එතුමා ඒක කරන්නේ නැහැ කියලා.
හතරමඟදී අපහාස කරුවේ.
හොඳයි.
පාර්ලිමේන්තුවේ ඇතුලේ අපහාස කරුවේ.
එහෙම අපහාසයක් වෙලා තියෙනවා. ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග සියල්ලම ගන්නවා.
දැන් ගන්න.
පාර්ලිමේන්තු
මන්ත්‍රි ගරු විජිත හේරත් මැතිතුමා
විශේෂයෙන් පස්සේ දෙන්නම්
ආසනු ලබන ප්‍රශ්නයට මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා විජිත හේරත් මැතිතුමාට රටේ තියෙන ප්‍රධානතම ප්‍රශ්නයක් වන ජල
ප්‍රශ්නය
ජල ප්‍රශ්නය ගැන මේ ප්‍රශ්නය ඉදිරිපත් කිරීම ගැන එක මෙරට පළවෙනි ප්‍රශ්නය
පිළිතුරෙන් පස්සේ දෙන්නම්
ශ්‍රී ලංකාවේ සමස්ත ජල පරිභෝජනය පහත පරිදි වර්ගීකරණය කළ හැකි කෘෂි කර්මාන්තයේ භාවිතාව සඳහා 87.3% ද ගෘහස්ත පරිභෝජනය පිණිස
0.22%
කාර්මික අංශවල පරිභෝජනයට 6.4% ද වශයෙන් ශ්‍රී ලංකාවේ සමස්ත ජල පරිභෝජනය
විපක්ෂ නායකතුමා ඔබතුමාගේ අවසර ඉල්ලනවා මේ අගමැතිතුමාගේ කතාවෙන් පස්සේ දෙන්නම් ඔබතුමාට
දෙක රටේ ග්‍රාමීය ගෘහස්ත ජල අවශ්‍යතාවය වලින් 80%ක් පමණ ලිං සහ නලලිං මගින් මේ වෙන විටත් මිලක් ගෙවීමකින් තොරව පරිභෝජනය කරන බව ආණ්ඩුව පිළිගන්නවාද කියන ප්‍රශ්නෙට මේ වෙනුවට රටේ ග්‍රාමීය ගෘහස්ත ජල පරිභෝජනය අවශ්‍යතාවලින් 35.7% ආරක්ෂික ලිං නලලිං අත්පොම්ප හා වෙනත් මූලාශ්‍ර හරහා පරිභෝජනය කරනු ලබන අතර ඒ සඳහා ජල පරිහරණය කරන පාර්ශ්ව විසින් දැනට කිසිදු මිලක් ගෙවනු නොලැබේ. ජල සම්පාදන ක්‍රම ඔස්සේ පිරිපහදු කොට බෙදාහරිනු ලබන ජලය සඳහා එම පරිභෝගිකයන් විසින් භාවිතා කරනු ලබන ප්‍රමාණ මත පදනම්ව ගෙවීමක් සිදු කරන බව දන්න කරුණකි. 12.37% පමණ ප්‍රතිශතයක් ජාතික ප්‍රජාජල සැපයුම් දෙපාර්තමේන්තු ප්‍රජාජල අමාත්‍යත්වයට ඉන්නවා. ජල සම්පාදන ඇමතුමත් ඉන්නවා. දෙපාර්තමේන්තු දෙක පිරිපහදු කිරීමකින් තොරව ක්‍රියාත්මක වන ප්‍රජාජල සම්පාදන ව්‍යාපෘති මගින් සපුරාලනු ලබයි. 46.6% ප්‍රතිශතයක් යුත් ජල පරිමාවක් ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ පිරිපහදු කොට බෙදාහරිනු ලබයි. ගරු මන්ත්‍රීතුමනි, ඉහත ඉදිරිපත් කළ දත්ත මත පදනම්ව රටේ ග්‍රාමීය ගෘහස්ත ජල පරිභෝජන අවශ්‍යතාවලින් 80%ක් පමණ ලිං සහ නලලිං මගින් පමණක් පරිභෝජනය සඳහා කිසිසේත් උදාගනු නොලබන බව පැහැදිලිව මේ විස්තර අනුව සභාගත කරන විස්තර ඔප්පු කරයි. කනගාටු කරුණ වන්නේ රජය විසින් විශාල පිරිවැයක් දරමින් පිරිපහදු කරන පානීය ජලය අවශ්‍යතාවයන් විශාල ප්‍රතිශතයක් පාරිභෝගිකයන් විසින් අපතේ යැවීමද සිදුවෙන බවයි. පිරිපහදු කරන ලද පිරිසුදු පානීය ජලය විශාල ප්‍රමාණයක් අපත යනවා. කිසිම ගාස්තුවක් ඒ පිළිබඳ වෙනම අය කරන්නේ නැහැ. උද්‍යාන යනාදිය වාහන යනාදියට මේ ආකාරයෙන් උදාහරණ රාශියක් දත හැකි. ඒ ගැන අවධානයක් ජාතික වශයෙන් යොමු කළ යුතුමයි. ගෘහස්ත පරිභෝජනය ගැන තුන්වැනි ප්‍රශ්නය ඔබතුමා අහන්නේ, ජාතික ජල සම්පාදනා ජල ප්‍රවාහන මණ්ඩලය විසින් බෙදාහරිනු ලබන පිරිපහදු කළ නල ජලය සඳහා භාවිතාවන ප්‍රමාණයන් පදනම් කොට ගාස්තු අය කරන බවත්, එහෙත් එම ගාස්තු අවම වශයෙන් පිරිවැයෙන් නිරූපිත ගාස්තුවක් නොවන බවත් අපි ප්‍රකාශ කරන්න කැමතියි. එසේම ජාතික ප්‍රජා ජල සැපයීම් දෙපාර්තමේන්තුව විසින් නිවෙස් වෙත ලබා දෙනු ලබන ජලය එම ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘති කළමනාකරණ ග්‍රාමීය කමිටු විසින් ගාස්තු අය කිරීම හෝ නොකරයි. ගාස්තු අය කරන්නේ නම් එම ගාස්තු ප්‍රමාණය අදාළ ජල පාරිභෝගිකයන්ගේ සැදුම්ලත් ප්‍රජා ජල මූල සංවිධාන එකමතුවකින් ගන්නා තීරණ පමණයි සිදුවන්නේ. වාණිජ අරමුණෙන් භාවිතා කරන විශාල ජල පරිමාවන් සඳහා මා හිතන්නේ ගරු මන්ත්‍රීතුමත් දන්නවා 3000ක් පමණ ප්‍රජා ජල ව්‍යාපෘති රටේ තියෙනවා. නල ජලය පිරිසුදු කරපු ජල සම්පාදන මණ්ඩලයට සපයන්න බැරි නමුත් සාර්ථකම ප්‍රජා ජල ව්‍යාපෘති රට පුරා ඒ පානීය ජල ව්‍යාපෘතිය සිදු කරනවා. වාණිජ අරමුණින් භාවිතා කරන විශාල ජල පරිමාවන් සඳහා කාර්මික කටයුතු සඳහා භාවිතා කරන ජල ගාස්තු අය කිරීම ජාතික ජල සම්පාදන මණ්ඩලය හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ඒ කියන්නේ වාරි මාර්ග අමාත්‍යාංශය යටතේ පනම ඇති නිර්ණායකයන් අනුව දීර්ඝ කාලයක සිට අය කරනු ලබයි. 4. ජල වෙළඳපොළක් ගැන අහන්නේ, එසේ දෙන පිළිතුර එක නැත. එවැනි කිසිදු අදහසකට රජය තීරණයකට පැමිණ නැත. දැනටම ගාස්තු අය කරන ලබන වාණිජ හා කාර්මික කටයුතු සඳහා භාවිතා කරන ලබන පිරිපහදුව නොකළ ජලය භාවිතාවේදී වදාත් විධිමත් ලෙස අදාළ එක් එක් කර්මාන්ත සඳහා වඩා ඵලදායවරින් ජලය පරිහරණය කිරීම සහතික වන අයුරින් ක්‍රියාත්මක වන ගාස්තු ක්‍රමයන් දියත් කිරීමට අවධානයක් හා සාකච්ඡාවල් පවතී. තවම අවසන් තීරණයක් කරන්නේ නැහැ. භූගත ජලය පාවිච්චි කිරීමේදී යම්කිසි ප්‍රමාණයක් භූගත ජලය අපි ඉතුරු කරගත යුතු මට්ටමකට පැමිණ තියෙනවා අපේ රටේ යම් යම් ප්‍රදේශවල. එවැනි ප්‍රශ්න දිහාද අපි විද්‍යාත්මකව සහ මහජනතාවගේ පැත්තෙන්ද බැලිය යුතුයි තනි තීරණවලට එළෙමින්ට නැතුව. ඒ සඳහා තමයි ඒ සාකච්ඡාවල් යොමු වී තිබෙන්නේ. ඊළඟට කෘෂිකාර්මික කටයුතු සඳහා 87%ක් වූ ජල ප්‍රමාණය වෙනුවෙන් වෙළඳපොළ සංකල්පය ක්‍රියාත්මක කර ගාස්තු අය කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සූදානම් වෙනවද කියන ප්‍රශ්නේ දැනට පිළිතුර නැත. එසේ කිරීමට අදහසක්ද නොමැත. මේ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් හෝ යෝජනාවක් ඉදිරිපත් කරලා නැහැ. දැනටමත් අනුගමනය කරන ක්‍රමවලට අනුකූලව ග්‍රාමීය කෘෂිකර්ම කටයුතු සඳහා ඉදිරියේදී ජලය නිකුත් කිරීමේදී දැනටම අනුගමනය කරන පිළිවෙත අනුගමනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ගරු අමාත්‍යතුමා පිළිතුර දෙන්නට මත්තෙන් මේක ජල තරමනාකරණය ආයතනය සියලු දෙනා හොඳින් දන්නා පරිදි ශ්‍රී ලංකාවේ දේශගුණක විපර්යාසයට බරපල බරතල ලෙස මුහුණ දී සිටින රටවල් 10ට අයත් රටක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව ප්‍රකාශයට පත් වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අනපේක්ෂිතව මුහුණ දීමට සිදුවෙන අධික වර්ෂාපතනය, දැඩි නියන්තත්වයන්, අහිතකර දේශගුණක බලපෑම් ද්විත්ව ආකාරයෙන් මුහුණ දෙමින් දැනටමත් අපි ගමන් කරනවා. ඒ වගේම අසල්වැසි රටවල්ද ඒ තත්ත්වයට මුහුණ දෙමින් පවතිනවා. එබැවින් මෙම තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා දේශගුණක විපර්යාස හා ජල කළමනාකරණ සම්බන්ධ විශේෂඥයක් ඇති ආයතන හා විශේෂඥ දැනුව හුවමාරු කර ගැනීම සඳහා අවස්ථාවේ පරිදි විෂය සම්බන්ධ ප්‍රවීණයන් හා දේශීය මෙන්ම ජාත්‍යන්තර ආයතනවල දායකත්වය ලබා ගැනීම වඩාත් ප්‍රායෝගික හා යථාර්ථවාදී බව නිරීක්ෂණය කරමි. දේශගුණික විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයේ ශ්‍රී ලංකා දේශගුණක අරමුදල රජයේ සතුයි ලෝක වන අධ්‍යාන ආයතනයේ ICRF ලෝක ආහාර සංවිධානය WFP ලෝක දේශගුණක අරමුදල GCF එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන UNDP තිරසාර සංවර්ධන සභාව SDGNC ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනයේ හිමි වැනි ආයතන මෙන්ම අවශ්‍යතාව පරිදි වෙනත් විශේෂඥ ආයතනවලද සහයෝගය ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම මම සඳහන් කරන්න කැමති උතුරුකරයේ මන්ත්‍රීතුමාලට විශේෂයෙන් ඔබතුමා අද නගන ප්‍රශ්නේ උතුරුකරයේ දැඩි ජල පානීය ජල හා ජල ප්‍රශ්නයකට මුහුණ දෙමින් තිබෙනවා. ඒ අනතුරුදායක තත්ත්වය වෙනස් කිරීමට උතුරට ගංගාව රිවටු ජෆ්නා කියන ප්‍රතිපත්තිය මහාචාර්ය ආරුමුගම් මැතිතුමා විසින් මුලින් ඉදිරිපත් කරපු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ අරමුණ ගැනද සාකච්ඡා කරමින් තිබෙනවා අපේ ඉංජිනේරුවන් හා මෙම ආයතන. මොකද අපි වෙනත් ආකාරයකට ජලය පිරිසුදු කළ විශේෂයෙන් මුහුදු වතුර පිරිසුදු කර සැපයීමට යෑමෙන් විශාල අධික මුදලක් ගෙවීමට පාරිභෝගිකයාට සිදුවේ යන කරුණු අනුවේ නිසා මම හිතනවා ඊට අතිරේකව ඇමතිතුමා ඉහත තවත් අතිරේකව ජල සම්පාදන මණ්ඩලය හෝ දැනට තිබෙන වැව් 40,000ක් අපට සංවර්ධනය කරන්න පුළුවන් තත්ත්වයකට ජලය රැස් කරන්න පුළුවන් තත්ත්වයන් ගැන, ඒ වගේම වැසි ජලය එකතු කරන්නට පුළුවන් ක්‍රියාදාමය ගැන සහ ගංවතුර වලට මුහුණ දෙන ප්‍රදේශ හා මහා වැසි වැස ආපහු ගංගාවල හා මුහුදට ගලා යන ක්‍රමවලට අපට මුහුණ දෙන්නට පුළුවන් නව ක්‍රමවේදයන් ගැනද අපේ උරුමය අනුවම සැකසී තිබෙන මේ ක්‍රියාමාර්ග යළි සාකච්ඡාවට අපේ අමාත්‍යංශ විසින් ලක් කර තිබේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අගමැතිතුමාගේ පිළිතුරේදී ඔබතුමා පිළිගත්තා දැනට ගෘහස්ත සහ කාර්මික කටයුතු සඳහා ලබා දෙන ජලය සඳහා මුදල් අය කිරීමක් වෙනවා, ඒවා යම් ජලය අපතයාමක් වෙනවා, ඒක පාලනය කරගන්න ක්‍රමවත් ක්‍රමවේදයක් හදන්න ඕනි කියන ඒ පිළිබඳ ගැටලුවක් නැහැ. ඒකෙන්දී පැහැදිලි දැනටමත් ඒ සඳහා මුදල් අය කිරීමක් වෙනවා, ඒක අලුත් දෙයක් නෙමෙයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ විශේෂයෙන්ම 88%ක් වෙච්ච කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය පාවිච්චි කිරීමේදී ජලය මුදලට විකිණීම, මේක මේ අලුත් දෙයක් නෙමෙයි. ඔබතුමාට මතක ඇති සරත් අමුණුගම ඇමතිතුමා වාරි මාර්ග ඇමති කාලේ මේ ඉමි ආයතනයත් එක්ක ජලය විකුණන ක්‍රියාමාර්ග එදා පටන් ගත්තා. ගොවියන්ගේ විරෝධය නිසා තමයි එදා ඒක නතර වුණේ. නැවත 2002 රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඉන්න කාලේ රිගේන ශ්‍රී ලංකා වැඩසටහනෙන් මේ වැඩේම ආපෝසරයක් ආවා. ඒත් ජනතා විරෝධය සහ ඔබතුමත් අගමැතිතුමා විදිහට එදා අපි ඔක්කොම එකට විරුද්ධ වෙලා ඒක අපි නතර කරා, ඒක ක්‍රියාත්මක කරන්න දුන්නේ නැහැ. දැන් මේ තුන්වෙනි වටේ ආපහු ඇවිල්ලා තියෙන එකම තමයි. ඒ නිසා මේක වචන වලින් වහන්න බෑ. හරි පැහැදිලි මේ තියෙන්නේ දැනට භූගත ජලය නලලින් වගේ සහ ඒ වගේම වාරි මාර්ග ක්‍රමවේදයන් හරහා ලබා ගන්න කෘෂිකාර්මික ජලයට මුදල් අය කිරීමක්. ඒ නිසා තමයි ඔබතුමාලා මේ වචන ඇතුළත් කරන්නේ. මෙතන ඉතා පැහැදිලිව තියෙනවා වෝටර් මාකට් කන්සෙප්ට්, ජල වෙළඳපොළ සංකල්පය. ජල වෙළඳපොළ සංකල්පය කියලා එකක් අලුතෙන් එන්න ඕනේ නැහැ. මොකද ඒක දැනට තියෙනවා, යම් ප්‍රමාණයකට මුදල් අය කිරීමක් වෙනවා. ඉතින් අලුතෙන් මේක හදන්න යන්නෙම අලුතෙන් මුදල් අය කිරීමක් කරන්න බලාපොරොත්තු නිසා. ඒ නිසා ඉතා පැහැදිලිව කියන්න, මේ කෘෂිකාර්මික ජනපදවලට ලබා දෙන වාරි මාර්ග සහ අනිකුත් ජල සඳහා මුදල් අය කිරීම නේද මේකේ ඉලක්කය? වෝටර් මාකට් කන්සෙප්ට් කියන එකේ අදහස මොකද්ද? ඒක පැහැදිලි කරලා මේ රටේ ජනතාවට කියන්න.
ගරු කෘෂිකර්ම අමාත්‍යතුමා,
අරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ප්‍රශ්නය අහපු එක හොඳයි. මේ පිළිබඳව මාධ්‍යවලත් විවිධ දේවල් පළ වුණා. මම තාමත් පැහැදිලිව කියන්න කැමති, මේ කෘෂිකාර්මික කටයුතු වලට ලබා ගන්නා ජලය වෙනුවෙන් කිසිදු අය කිරීමක් කරන්න කිසිම වැඩපිළිවෙලක් මේ වන විට සාකච්ඡා කළ නැහැ. එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. නමුත් අපි කිසිම ආකාරයක එහෙම කටයුත්තක් කරන්නේ නැහැ. ඒකත් ඉතාමත් වගකීමෙන් කියන්න කැමති. මුදල් ලැබ කිරීමක් කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් ගන්න ජලයට සිදු කරන්නේ නැහැ. ඒ වගේම තව දෙයක් කියන්න කැමති. හැබැයි ජල කළමනාකරණයක් කරනවා. ඒ කියන්නේ අපි මේ පිළිබඳව දැනුවත් කිරීමක් කරනවා. ජලය අපතේ යවන්න එපා කියලා. දැන් පසුගිය වෙලාවේ නියගේ නිසා අපේ කුඹුරුවක්කර දහස් ගණනක් විනාශ වුණා. එතන ජල කළමනාකරණයේ ප්‍රශ්නයක් තිබුණා. ඒ පිළිබඳව ගොවීන් දැනුවත් කරමින් යනවා. මේ ජලය අර පරිස්සමෙන් පාවිච්චි කරලා ඊළඟ අවස්ථාවටත් ප්‍රයෝජනට ගන්න ඉතුරු කරගන්න කියලා. එසේ නැතුව කිසිම ආකාරයක මේ කෘෂිකාර්මික කටයුතු වලට ගන්න ජලය සඳහා මුදල් අය කිරීමක් කරන්නේ නැtei කියන එක මා මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි.
ගරු රෝහිණි ගෞරව
අන්තරතුමා කිව්වා ඔව්
ගරු මන්ත්‍රීතුමිය
දැන් 91 ඌ යටතේ මම ඔබතුමාගෙන් අහන්නේ මගේ නම පාවිච්චි කරලා අශෝක ප්‍රියන්ත ඇමතිතුමා මෙන්න මේ විදිහට කියනවා මම දන්නේ නැහැ රෝහිණි කවිරත්න මන්ත්‍රීතුමිය සතුටු කරන්නේ කොහොමද කියලා මට ඒක තේරෙන්නේ නැහැ එයාව සතුටු කරන්න වෙන විදිහකට වෙන කවුරු හරි ඉන්නවා නම් ඒක කරගන්න පුළුවන් එතකොට ඔබතුමා නලීන් බණ්ඩාර මන්ත්‍රීතුමා ඔබතුමා ළඟට ආවිල්ලා වීඩියෝ එක දාලා දුන්නහම ඔව් මෙතන ඩබල් මීනින් එහෙම නැත්නම් වෙන අර්ථයකින් මෙයා කියන්නේ කියලා රහසේ පිළිගන්නත් ඇයි ඔබතුමාට නැත්තේ ප්‍රසිද්ධියේ කියන්න වචනේ ඉල්ල අස්කර ගන්න නැත්නම් අයින් කරනවා කියලා
ගරු මන්ත්‍රීතුමනි
දැන් ඔබතුමා පළවෙනි අවස්ථාව නෙවෙයි තිස්ස කුටි ආරච්චි මන්ත්‍රීතුමා මෙතන කියන කොටත් ඔබතුමා තමයි ওই පුටුවේ හිටියේ එනිසා මම මේ ගෞරවය මේ ගරු සභාවේ ගෞරවය රකින්න ඔබතුමා මේ වෙලාවේ තීරණයක් ගන්න අශෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමා ඇමතිතුමා කරපු ප්‍රකාශයේ පැහැදිලිවම මේ කියද්දි මෙතුමා මේ කතා කරන්නේ මොකද්ද මම සිසිර ජයකොඩි ඇමතිතුමා එතුමා මයික් එක නැතුවම මේක කිව්වා එතකොට මේ පාර්ලිමේන්තුව මේ විදිහට නම් යන්නේ ඔබතුමා ওই පුටුවේ ඉන්න එකේ වැඩක් නැහැ නියෝජ්‍ය කතානායකතුමා
ගරු ගරු
එනිසා කරුණා කරලා දැන් තීන්දුවක් ගන්න
හොඳයි ගරු මන්ත්‍රීතුමිය
දැන් තීන්දුවක් ගන්න
ගරු මන්ත්‍රීතුමිය ඔබතුමියට ඇහෙන්නේ නැතුව ඇති ඒ වෙලාවේ කාලබලයේ වගේ සද්දේ නැඩි නිසා මම ඒ වෙලාවේ ඔබතුමිය කියන වචනෙම ගරු රාජ්‍යමත්තුමාට කියලා කිව්වා මේක ඔබතුමා මොන අර මොනකින්ද කිව්වේ ඒ නිසා මට දැනෙච්ච විදිහට ඔබතුමිය කියව වචනේ යම් වැරද්දක් ඇති කියලා හිතුණු හින්දා තමයි මම ඒක එතුමාට මතක් කරලා කිව්වේ මේක ඔබතුමා ගන්න පියවර මොකක්ද කියලා. ඉතින් එතුමා නෑ නෑ ඒ පියවර නෙවෙයි මම ඊට පස්සේ නීත්‍යානුකූල ඔබතුමිය සඳහන් කරන විදිහට මේ ස්ථාවර නියෝගවල ඌවගන්තියේ තියෙන නීත්‍යානුකූල වනස් ලෙස කියන එක මම එතුමාට දැනුම් දීලා තියෙනවා. ඒ වගේම හැන්සාඩ් වර්තාවෙන් ඉවත් කරගන්න කියන එකත් මම දැනුම් දීලා තියෙනවා. ඉතින් ඊට වඩා මෙතන කරන්න තියෙන දෙයක් තියෙනවද කියලා මම දැනවත් ඔව් රෝහිණි කුමාරි මන්තේ සිද්ධිය සම්බන්ධව සියලු දේවල් කාරණා සොයල බල්ලා ගරු කතා
පරීක්ෂණ කරලා එනකොට එතුමා මේක මීට පස්සේ ඌට වඩා දේවලුත් වෙයි
ඔව් පරීක්ෂණ වෙන මොකද්ද ඔබතුමිය අපේක්ෂා
කරන්නේ අපි එතුමාගේ පෞද්ගලික ජීවිතේවත් හරි මම අපි එතුමාගේ පෞද්ගලික ජීවිතයවත් එතුමා සතුටු කරන්නේ කවුද කියන එකවත් අපි කතා කරන්න යන්නේ නැහැ. අපි මිනිසුන්ගේ පෞද්ගලික ජීවිත අපිට වැඩක් නැහැ. නමුත් මම කියනවා මේක පෞද්ගලිකව මට වෙච්ච අපහාසයක්, හිංසනයක්. ඒ හින්දා කරුණා කරලා එතුමාගෙන් ඒක ඉල්ලා අස්කර ගන්න ඕනේ නැත්නම් එයාව පාර්ලිමේන්තුවේ සභාගමෙන් අයින් කරන්න ඕනේ, සස්පෙන්ඩ් කරන්න ඕනේ.
දවසකට
හරි විපක්ෂ නායකතුමත් උනන්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි රෝහිණි කවිරත්න මන්ත්‍රීතුමිය වෙත රාජ්‍ය පාර්ශ්වයේ නියෝජනය කරන අගමැතිවරයා වෙනුවෙන් උත්තරේ දුන්නු. මේක අගමැතිතුමාටත් වගකීමක් කියලා. මොකද අගමැතිතුමාගෙන් අහපු ප්‍රශ්නයට තමයි අගමැතිතුමා උත්තරය ලබා දීම ඩෙලිගේට් කරේ, විමධ්‍යගත කරේ. නිසා අගමැතිතුමාටත් මේකේ වගකීමක් තියෙනවා. මොකද අගමැතිතුමාගෙන් ප්‍රශ්න ඇහුවේ. මේ අගමැතිතුමාට යොමු කරපු ප්‍රශ්නය බොහොම පැහැදිලි ප්‍රශ්නයක්. දෙදාස් විස්සේ ජනවාරි මාසේ මේ රට බංකොලොත් නොවී තිබෙන මොහොතක, කොරෝනා කෝවිඩ් නොතිබුණු මොහොතක, විශ්‍රාමිකින්ගේ දීමනාව ගලපන්නට තිබුණු මොහොතක, එවකට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ රජය, අපි හිටපු රජය මේක ක්‍රියාත්මක කරන්නට යනකොට 2020 ජනවාරි මාසේ 2019 අගභාගේ ආණ්ඩුව ආපු හැටි කරපු දේ තමයි මේක කපපු එක. ඒ ප්‍රශ්න පිළිබඳ උත්තරය අහනකොට දරු නියෝජ්‍ය කතානායකතුමනි මෙන්න මෙහෙම කියනවා, අගමැතිවරයා නියෝජනය කරන ඇමතිවරයා මෙන්න මෙහෙම කියලා, රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය සතුටු කරන්නේ කොහොමද මට ඒක තේරෙන්නේ නැහැ. එහෙම කියනකොට ඒ පැත්තේ යම් යම් අයත් හොඳට කොක්කනලලා හිනා වෙනවා. මේක රටම දරගන්නට ඕන. ඒකයි මම කියන්නේ. එයාව සතුටු කරන්න වෙන විදිහකට වෙන කවුරු හරි ඉන්නවා නම් ඒක කරගන්න පුළුවන්. මම ඔබතුමාගෙන් අහන්න කැමති, මොකද ඒකෙන් කියන්නේ? ඒක අමු පට්ටපල් වල් කතාවක් නේ කියන්නේ. සුද්ධ සිංහලෙන් කියනවනම් මේ 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 සභා ගර්භයේ 5%ක් වෙන්න පුළුවන් කාන්තා නියෝජනත්වය. රටේ 52%. ඒක මේකල දන්නේ නැහැ. ඒක මේ දන්නේ නැහැ. ඉතින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මං අහන්න කැමති, ගීතා කුමාරසිංහ මැතිණියත් මේ සභාවේ ඉන්නවා. ඉන්නවද? ඉන්නවද? කාන්තා අයිතින් වෙනුවෙන් ලොකු හඬක් නගන හොඳ ඇමතිවරියා, මං අහන්න කැමති, මොකද්ද එතුමිය කියන්නේ මේ අශෝක ප්‍රියන්ත ඇමතිවරයා කියනකොට රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය සතුටු කරන්නේ කොහොමද කියලා? මට ඒක තේරෙන්නේ නැහැ. රෝහිණී මන්ත්‍රීතුමිය සතුටු කරන කතාව නෙවෙයි ඇහුවේ. මේ රටේ විශ්‍රාමිකින්ගේ වැටුප් කප්පාදුව ගැන, විශ්‍රාම වැටුප් කප්පාදුව ගැන, එයාව සතුටු කරන්න වෙන විදිහකට වෙන කවුරු හරි ඉන්නවා නම් ඒක කරගන්න පුළුවන්. ඉතින් මම කියන්න කැමති අවසාන වශයෙන් කරු කතානායකතුමනි, බ්‍රාහ්මණෙක්ද වසලෙක්ද කියලා තීන්දු වෙන්නේ උප්පත්තියෙන් නෙවෙයි, ක්‍රියාවෙන්. නජච්ඡා වසලෝ හෝති, නජච්ඡා හෝති බ්‍රාහ්මණෝ, කම්මනා වසලෝ හෝති, කම්මනා හෝති බ්‍රාහ්මණෝ. අද ඇමතිවරයා හොඳටම පෙන්නවා තමන් බ්‍රාහ්මණෙක්ද නොම්බර් එකේ කියන කතාව.
ගරු රෝහිණී කුමාරී, ගරු මන්ත්‍රීතුමිය, මූලාසනය හැටියට මම ඔබතුමියට දැනුම් දෙනවා. මූලාසනයේ පැහැදිලිවම ඔබතුමියට කිසිදු අසාධාරණයක් කරන්න සූදානමක් නැහැ. මට ඒ වෙලාවේ නිරීක්ෂණය වෙච්ච වචනේ මම ඍජුවම ගරු ඇමතුමාගෙන් ඇහුවා මම ඒ වෙලාවේ. එනිසා ගරු ඇමතුමා, ඒ පිළිබඳව ගරු විපක්ෂ නායකතුමත් දීග විවාදයක් කරගන්න එපා. මේ අපි ක්‍රියල ඇමතුමා,
ස්ථාවරණියෝග අනුව, ඒ වගේම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව ඔබතුමාට වගකීමක් තියෙනවා. ඒ අසභ්‍ය වචනේ එතුමාට ඉල්ලාස් කරගන්න කියන්න. එහෙම විද්‍රෝ.
ඒක කියන්න හදන්න දෙන්නේ නැහැනේ
ඔබතුමාලා. දැන් ඔබතුමා කියන්නේ දැන් හතරබංග හන්දියේ බැන්න. හතරබංග හන්දියේ මන්ත්‍රීතුමියට බැන්න. ඒකට මොකද දෙනු විසඳුම? හතරබංග හන්දියේ මේ රෝහිණී මන්ත්‍රීතුමියට අපහාස කරුවා. එහෙම අපහාස කළා යන්න බෑ. ඔබතුමා කියන්නේ, ඔබතුමාට කියන්න බෑ මේ මම හැදරාඩ් එකේ කපනවා කියලා. ඒක හරි කතාවක්
නෑ. ඒක මේ පනතේ විස්තරණිය ඔයගොල්ලෝ තියෙන දැන. ගරු මේ ගීතා කුමාරසිංහගේ ගරු රාජ්‍යමැතිතුමිය,
ගරු විපක්ෂ නායකතුමනි, ඔබතුමා මගේ නම සඳහන් කරා. ඒ වගේම මේක කාන්තාවන්ට අදාළ ප්‍රශ්නයක් නිසා ඇත්තටම අපි සියලු දෙනාටම සංවේදී ප්‍රශ්නයක්. මම ඉන්නේ ආණ්ඩු පක්ෂේ. නමුත් මම මෙතෙන්දී බහිනවා මේ කාන්තාව කියන චරිතය ළඟට. මම මේ ප්‍රකාශය කරපු ගරු ඇමතිතුමාගේ අසලින්ම සිටින කෙනෙක්. එතුමාට කලින් ගරු රෝහිණී කවිරත්න මැතිණිය ඉතාම පැහැදිලිව කිව්වා එතුමිය සතුටු වෙන්නේ නැහැ කියලා. ඒ සතුටු වෙන්නේ නැහැ කිව්වම පළවෙනි එක විතරයි මම මේ කියන්නේ. සතුටු කරන්නේ කොහොමද දන්නේ නැහැ කියන එක හරි. කාලවාද කොහොමද එවැනි දේවල් මම අනුමත කරන්නේ නැහැ. කවුරු කිව්වත් ඒක කිසියම් කාර්ය තත්ත්වයකට අසභ්‍ය. නමුත් අර මුලින් කිව්ව එක එතුමා ලස්සනටම කිව්වා මම දන්නේ නැහැ කොහොමද සතුටු කරන්නේ කියලා. ඒක සිංහල භාෂාවේ තියෙන වචනයක්. ඒක හොඳ දෙයක්. නමුත් කාලවාද කොහොමද ඒ කතාවල් ටික තරමක් නෙවෙයි මං හිතන්නේ කාන්තාවක් හැටියට කිසි කෙනෙකුට ගැලපෙන්නේ.
දැන් මේ වගේ සිද්ධියක් මීට පෙර සිදුනයින් පස්සේ, ව්‍යවස්ථාදායක රැස්වීමෙන් පස්සේ
අගමැතිතුමත් ඇවිල්ලා මේක ඇතුලේ කතා කරලා පස්සේ මොකද කරේ? මොකද ගත ක්‍රියාමාර්ගය? අහන්න ඔබතුමා ඉදිරියේ ඉන්න මේ ලේකම්වරුන්ගෙන් මොකද ගත ක්‍රියාමාර්ගය? පාර්ලිමේන්තු එක සස්පෙන්ඩ් කරලා වෙනමම සාකච්ඡා කරලා ඒ කියපු දේවල් හොයලා බලලා අජර්න් කරලා ඉන්න ඔබතුමාලා තීන්දුවක් ගත්තා. එතකොට ඒ වෙලාවේ එහෙම කරන්නත් මේ වෙලාවේ රෝහිණි කවිරත්න මැතිනියට මේ විදිහට සලකන්නත් ඔබතුමා කියන්න ඕනේ නැහැ මේ එක්ස්පන්ජ් කරන්න කියලා හැන්සාඩ් එකෙන්. ඒක මුළු රටටම ගිහිල්ලා ඉවරයි. ඒක ලයිව් ටෙලිකාස්ට් කරලා ඉවරයි.
ස්ථාවර නියෝගවල තියෙන දේ මම කියන්න ඕන නේද?
අය ඉවත් කරන්න දෙයක් නැහැ. මෙතුමියගේ කීර්ති නාමයට හානිය නාකාරයට අර අසමත් ජාති ප්‍රකාශය කරා.
රටේගියට මුලාසන කිව්වොත් විතරයි
ඉස්සම. මම ඔබතුමාට කියන්න කැමතියි කරුණා කරලා ඒ වසල ප්‍රකාශය කරපු තීන්දුවක් ගන්න.
කරු රාජ්‍යමත්තුමා ඔබතුමාට මේ ගැන ඒ වචනය ගැන යම් පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යද?
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ප්‍රශ්නෙකට උත්තරයක් දීමේදී ඇතුණු දෙබසක් අරන් මේ වැදගත් උත්තරීතර පාර්ලිමේන්තුව මෙච්චරම දුරට අවභාවිතා කිරීම පිළිබඳව මම ඇත්තටම කනගාටු වෙනවා. ඒ වගේම මේ ප්‍රශ්නෙට උත්තර හදලා එවන්නේ අපේ අමාත්‍යංශවල ලේකම්වරු සහ ඒ නිලධාර. අපි මේ පිළිබඳව මාත් විශේෂයෙන්ම මගේ අමාත්‍යංශයේ ඉතින් මට අවස්ථාව දුන්නොත් පැහැදිලි කරන්න පුළුවන්. ඒතර මේ අමාත්‍යංශයේ ඉතාමත් විනිවිදභාවයෙන් පේන අමාත්‍යංශය මගේ අගමැතිතුමත් මගේ ජානකවක්කුමුරු රාජ්‍ය අමාත්‍යතුමත් අපි තුන්දෙනාම ඉදිරිපත් වෙලා එකතු වෙලා තමයි මේ ප්‍රශ්නකට උත්තරයක් ගේන්නේ. ඉතින් ගරු අගමැතිතුමා මේ ප්‍රශ්නෙට උත්තරේ ලබා දෙද්දී අපේ සහෝදර මන්ත්‍රීතුමියා කිව්වා අගමැතිතුමාගේ උත්තරේට සතුටු වෙන්න නැහැ කියලා. අගමැතිතුමා රාජ්‍ය අමාත්‍යතුමාට ඒ උත්තරේ අතුරු ප්‍රශ්න වලට උත්තර දෙන්න අවස්ථාව ලබා දුන්නා. ඒ අවස්ථාවේදීත් කිව්වා රාජ්‍ය අමාත්‍යතුමා මගේ එතුමිය කනගාටු වෙනවා කිව්වා මං ගැන. එතුමිය මං ගැන කනගාටු වෙනවා කිව්වා. ඒ වගේම මගේ ප්‍රශ්නට උත්තර මගේ උත්තරේට සතුටු වෙන්නෙත් නැහැ කිව්වා. ඒක අමාත්‍යංශයේ අපිට ලැබිලා තියෙන පිළිතුරු අපි ලබලා දීලා ඒ ලබලා දෙන පිළිතුරට mantri තුමෙක්කෝ තුමියක් සතුටු නොවීම ඒක අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් මගේ අදහස අර්ථය සත්භාවයෙන්ම මම කිව්වේ මොකද රෝහිණි කවිරත්න මන්තුමේ මේ ස්වභාවයෙන් දැන් කොයි විදියට කතා කරත් මම බොහොම කැමති සහෝදර මන්තුමියක් අද උදේත් අපි දෙන්න අක්කේ මල්ලියෝ කියලා කතා කරලා ආවා. එහෙම කෙනෙකුට කවමදාක්වත් ඔය විදිහට මම අසත්භාවයෙන් කතාවක් කරන්නේ නැහැ. මේ නැගිටින්නෙත් ඔබතුමිය මට නැගිටින්න කියපු නිසා දැනටත් එතුමියගේ මේ ප්‍රකාශයෙන් පස්සේ සිදු වුණු සමහර ප්‍රකාශයන් නිසා අපි දෙන්නගේ හිත් පළුදු වෙන්න පටන් ගන්නවා. ඒ වගේම අපේ විපක්ෂ නායකතුමත් මම ගරු කරන මේ ගරු දේශපාලන නායකෙක් එතුමයි කටිනුත් මං කිව්වට වඩා අවස්ථා ගන්නවක මේ ස්වභාවය අද මං ගැන විවේචනයන් සිද්ධ වුණා. හැබැයි එහෙම ඔබතුමා දැන් මේ වෙලේ තීන්දුවක් ගන්න නම් මේ ස්වභාව තුළ හැන්සාට් කියවලා බලලා එහෙමනම් ඒ සියලුම සමස්ත කාරණාවට ලක් කරන්න ඕන. හැබැයි එකක් මේ ස්වභාව මං හින්ද තවත් දුරට ප්‍රශ්නයක් විදියට ඉස්සරහට යනවා නම් සද්භාවයෙන්ම මම කිව්වේ මේ ප්‍රශ්නෙට සතුටු මේ ප්‍රශ්නේ තමයි අපේ පිළිතුර මේ ප්‍රශ්නට අහපු ඒකට සතුටු කරන්න වෙන ක්‍රමයක් මට තේරෙන්නේ නැහැ කියන කිව්ව මිසක් මං ඊට වෙනත් අර්ථයක් කිව්වේ නැහැ. මේ අර්ථයේ වෙනත් විදියකට ඕනම වචනයක අර්ථ දෙකක් ව්‍යංගාර්ථ තියෙනවා අර්ථයන් තියෙනවා සහ හිතා ගන්න පුළුවන්. ඒ මත විපක්ෂයේ මේක අරගෙන මොනවා හරි ක්‍රමයකට වෙනත් අර්ථයක් ගොඩනගලා ගරු මන්ත්‍රීතුමීට අපහස්තාවයක් සිදු වුණා නම් මම නිසා ඒක වෙනම කාරණාවක් ඒ පිළිබඳව මට හිතන්න පුළුවන්. හැබැයි මම සත්භාවයෙන් මේ කාරණාවේදී මේ ප්‍රශ්නෙට උත්තරයක් ලබා දීම ඊට වඩා දෙපැත්ත කැමෙන කතාව විපක්ෂයේදී අපි පිළිතුරු දෙද්දී අද දවසේ අපිට ආවා. හැබැයි අපිට විපක්ෂර දේශපාලනය කරන්නත් අපිට දේශපාලනය නොකරන්නත් අයිතියක් නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා අපිටත් දේශපාලනය කරන්න අවස්ථාව තියෙනවා. අපිත් මේ ආණ්ඩුව රැක ගැනීම සාපේ අමාත්‍යංශ රැක ගැනීම සාපේ අමාත්‍යංශයේ තියෙන ඒ ස්තරයන් රැක ගැනීමට බැඳිලා ඉන්නවා. ඒ නිසා මගේ කතාව ඉතාමත් පැහැදිලිව සද්භාවයෙන් මම කියනවා චමින්ද අපේ මන්තුමා ළඟ ඉන්නවා රෝහිණි කවිරත්න මන්තුමී ඉන්නවා. ඒ අය මේ වෙනුවෙන් මොන විදිහට මේ මොහොතේ පෙනී හිටියත් මගේ සහෝදර මන්ත්‍රීවරු කවමදාක්වත් ඒ දෙන්න වෙනුවෙන් දෙපැත්ත කතන කතාවක් මම සභාවක කියන්නේ නැහැ. ඒක වගකීමෙන් කියන්නේ ඒ අයට මේ දැන් මම එක ගමනයි කිව්වේ. මේක පෙරල මේක උණු කී ගමනක් කියනවා මේ සභාව තුල.
ගරු විජේදාස රාජපක්ෂ මහත්මයා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි දැක්කා මේ පාර්ලිමේන්තුවේ සිටින
ආණ්ඩු පක්ෂයද විපක්ෂයද කියලා ભેදයකින් සෝරි.
ඔව් ගරු අගමැතිතුමා. තව එක ප්‍රශ්නයක් තියෙනවා.
ඒක ඒක අහනවද?
මේ ප්‍රශ්නේ විසඳලා ඉන්න මම බැලුවේ.
මේ ප්‍රශ්නේ අහනවද දන්නේ
නැහැ. මේ මේ ප්‍රශ්න ඇති කරගෙන කෑක ගහ ඔය ප්‍රශ්න වලට උත්තර දුන්නට කාටවත් ඒක ඇහින්නෙත් නැහැ කාටවත් තේරෙන්නෙත් නැහැ.
සුදසන් දෙවිතිය මන්ත්‍රීමා පැමිණෙන
පාර්ලිමේන්තුව වැදගත් සභාවක් බවට පත් කරගෙන ඔබතුමාගේ යුතුයකමක්.
හොඳයි.
ඒකට සහාය දීම අපේ වගකීමක්.
හොඳයි කැටිම් පිළිතුර.
එතකොට පහුගිය පහුගිය මේ විනාඩි කිහිපය භාගයක විතර කාලය තුල මේ පාර්ලිමේන්තුව තුල සිදුවුණු එකම දේ තමයි මේ රටේ ජනතාවට මේ පාර්ලිමේන්තුව ඉතාමත්ම අප්‍රසන්න තත්ත්වයක් ජනතාවට වැඩක් නැති තත්ත්වයක් කියන තත්ත්වයට ඔප්පු කරන්න කටයුතු සිද්ධ වීම. එතකොට මේ ගරු රෝහිණී කවිරත්න මැතිණියගේ ප්‍රශ්නයට ගරු ප්‍රියන්ත අශෝක අමාත්‍යතුමා දුන්න පිළිතුරේදී අර ගරු ගීත කුමාරසිංහ මැතිණි කිව්වාගේ ඒ පිළිබඳව මුල් කොටසේ ගැටලුවක් නැහැ. හැබැයි අනිත් කොටසේදී එතුමාගේ ප්‍රකාශය අපිට අනුමත කරන්න බෑ. ඒක ගැළපෙන්නේ නැහැ. එතුමාගේ අතින් ඒක යම්කිසි වැරැද්දක් වුණා. ඒක නිසා එතුමාට ඔබතුමාටත් වගකීමක් තිබුණා කියන්න එතුමාට ඒක නිවැරදි කරගන්න කියලා එතුමාටත් යුතුයකමක් තිබුණා ඒක නිවැරදි කරගන්න. එහෙම කරා නම් කාගේත් ගෞරවය රැකෙනවා.
එහෙම
වුණෙත් නැහැ. එතකොට ගරු කතානායකතුමනි නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමා ඒ වගේ අවස්ථාවකදී කතානායකතුමා එනකන් ඉන්න ඕනත් නැහැ. කතානායකතුමාගෙන් අහන්නත් උවමනාවක් නැහැ. ඔබතුමාට තියෙන කතානායකතුමාගේ බලතල ඔය වාසනේ වාඩි වුණාට පස්සේ. ඔබතුමා ඍජු ලෙස ඒ වෙලාවෙම එය කපාහරින්න නියෝගයක් දීලා මේ ප්‍රශ්නේ අවසන් කරන්න තිබුණා.
ඒ නියෝගය කරා
ඒ වගේම ඔව් කරු කතා නැහැ. තුමනි මම මේ කිසිම පාර්ශවයකට මම කතා කරන්නේ මේ පාර්ලිමේන්තුවේ මුළු රටේම තියෙන ජනතාව වෙනුවෙන් මේ පාර්ලිමේන්තුවේ ගෞරවය රකින්න ඕන නිසා. එතකොට දැන් එතුමා වැරද්දක් කරා වුණා. එතකොට ඒ වැරද්දට වඩා බරපතල වැරදි ගණනාවක් ඒකම සිද්ධ වුණා එතුමට කියලා කතා කරා. කිව්වනේ එතකොට කියලා කතා කරා විපක්ෂයෙන් කතා කරා කවුරු හරි. එතකොට කියලා කිව්වා. එතකොට තවත් කියලා කිව්වා මේව පාර්ලිමේන්තුවේ පියන් කෙනෙක්වත් කතා නොකළ යුතු වචන. මම මේ කියන්නේ මම කා පුජ්‍යලෙක් ඉලක්ක කරලා නෙවෙයි. පාර්ලිමන්ටරි ලැංග්වේජ් යන අන් පාර්ලිමන්ටරි ලැංග්වේජ් යන අපි මහා ලොකුට දේශනා දෙනවා. එතකොට ඇමෙතුමා වැරද්දක් කරා අපි පිළිගමුකෝ. හැබැයි ඉතින් එතුමාට මේ පාර්ලිමේන්තුව ඇතුලේ එතුමා කියනවා නම් එතකොට එතුමා කියනවා නම් එතකොට ඒක හරිද? ඒක හරිද? මේක මේ පක්ෂෙද? මේක විපක්ෂෙද? මේක යාළුවද අක්කයි මල්ලී කියලා කතා කරනවද කියලා ප්‍රශ්නයක් නෙවෙයි. මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා. මුළු ලෝකෙම ජනතාව බලාගෙන ඉන්නවා මේ පාර්ලිමේන්තුවේ මහජන නියෝජිත කොහොමද හැසිරෙන්නේ කියලා. ඒකෙදි ආණ්ඩු පක්ෂ කෙනෙක් වැරදි විදිහට හැසිරුණත් ඔබතුමා ඒකත් ප්‍රතික්ෂේප කරන්න ඕන. විපක්ෂ කවුරු හරි වැරදි වචන කියනවා නම් වැරදි විදියට හැසිරෙනවා නම් ඔබතුමා ඒකත් ප්‍රතික්ෂේප කරලා ඒකටත් දඬුවම් දෙන්න ඕන. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලනවා මේ ප්‍රශ්නේ කරුණා කරලා මෙතනින් නතරකරන්ඩ කාන්තා හිංසනයක් මේ පාර්ලිමේන්තුව තුළ ඇති වෙනවයි කියන මතයක් රට තුළ ප්‍රචාරණය වෙනකොටම මේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාට මේක අගෞරවයක්. අනිතක මේ වචන කපා හැරීම එක්ස්පන්ජ් කරනවා කියලා අපි කිව්වට ඕක ලොකු වහරෙන් පරණ අතීතයේ සම්ප්‍රදායන් අනුව අද කාලේ ඒක ඇති වැඩක් නැහැ. මෙතන කියනකොටම ලෝකෙටම මේක ප්‍රචාරණය වෙලා ඉවරයි. ඒක ආපහු ඇදලා ගන්න ක්‍රමයක් නැහැ. ඒ කොයි වචනේ වැරදි වචන කිව්වත් ඒක එහෙමයි. ඒක නිසා කරුණා කරලා ඔබතුමා මේ සභාව පාලනය කරන්න. ඒ වගේම මම කරුණාවෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා මේ අපි කාගෙත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී නීති ආධිපත්‍යයේ පාර්ලිමේන්තුවේ පැවැත්ම රඳා පවතින්නේ මේ පාර්ලිමේන්තුව පිළිබඳව මේ රටේ ජනතාවට විශ්වාසයක් තියෙන තාක් පමණයි. ඒක නිසා මේ විශ්වාසය නැති කරගත්තොත් ඔබ විපක්ෂෙද අපි ආණ්ඩු පක්ෂෙද කියන කතාව අදාළ නැහැ. පාර්ලිමේන්තු ක්‍රමයෙන්ම ප්‍රතික්ෂේප වෙයි, රටක් අරාජික වෙයි, රටේ සමස්ත ජනතාවට ඒවායේ අනිටු ප්‍රතිඵල භුක්ති විඳින්න වෙයි. ඒ නිසා කරුණාකරලා ඔබතුමා වැන්නෙන්න ඕනේ නැහැ. ඔබතුමා ගත යුතු තීන්දුව ගන්න. ඒ වෙනුවෙන් අපි පෙනී හිටිනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු රාජ ඇමතුමා, ගරු අමාත්‍යතුමා සඳහන් කර විදිහට යම් කරුණක් සම්බන්ධව ඔබතුමාට ඒ සමාව ඇදීමක් හෝ එහෙම නැත්නම් වැරද්දක් සිදු වෙලා කියන දේ බාර ගන්න සූදානම්ද? දිග කතාවක් කරන්න එපා කෙටියෙන්ම
නෑ නෑ ඉතින් කෙටියෙන් කියන්නේ මෙහෙමනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි සේරම මගේ අර ඔක්කොම කුණු බේරවැයි බෙක්කට කියලා මට දාන්න එපා ඔබතුමා ආවේ පුටුවේ ඉඳලා තීන්දුවක් ගන්න මට කියපු කතා ඒ වයි මේවා ඔක්කොම බලලා ඔබතුමා කැමති තීන්දුවක් ගන්න
එහෙනම් බොහොම සිතී ගරු නේ සියලු දෙනාටම දැන් අද සඳහන් කරේ ඒ කාරණේ පිළිබඳ ගරු කතානායකතුමා හෙට දින එනවා ආවට පස්සේ මේ ගැන විමර්ශනයක් කරලා සභාවට දැනුම් දෙන්න කියලා ඉල්ලීමක් කරනවා ඊට කලින් ගරු විජේදාස රාජපක්ෂ මහත්මයා සඳහන් කර සියලුම කාරණා මම මේ මූලාශ්‍රයෙන් ඉඳගෙන දැනුම් දීලා තියෙනවා බොහොම ස්තුතියි ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් අසන ලබන ප්‍රශ්න ගරු මේජර් සුදස්සන දෙනිපිටි මහත්මයා
ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් අසන ලබන ප්‍රශ්නය අද වෙන විට
ගරු මන්ත්‍රීතුමා විජේදේහරත් මහත්මයා
ආ අතුර තමයි මෙග්ගී
දෙවෙනි ප්‍රශ්නේ ඔබතුමාගේ
නෑ අර අමතුමා උත්තර දෙන්න ලැස්ති වෙනවා
හොඳයි
තාම පළවෙනි ප්‍රශ්නේ
So, Honourable Member, I would like to assure you that this water market concept, it has not been discussed on any official capacity. It has not been discussed with any stakeholders. It was just something that we had explored, you know, in an informal sense. So I can give you an assurance there is no water market concept up for even discussion. Secondly, I would like to also inform you, as far as the water sector is concerned, even prior to the water tariff hike, I have always had, it's not always been a ruling party decision. We have made sure it's an all-inclusive decision. I have brought forward whatever decisions that we take in the water ministry prior to cabinet to parliament. And in fact, on the water tariff policy also, we had brought it down to parliament. And we are working on the water tariff policy, and I think we should be able to bring it forward by January, hopefully. And last thing I'd like to say is, Honourable Member, that as far as the agriculture sector is concerned, Honourable Minister has given his opinion. But in terms of the water sector, I can give you another assurance that, you know, this whole idea of exporting water and all that, it's, you know, it's nice to talk about. But to actually make it happen, it's a long-drawn process. But the assurance that we can give you is we are prioritizing our domestic market first. We can't expect to, you know, export water if we don't have water for the domestic market. So I can give you that assurance as well, Honourable Member.
Honourable Minister, everyone knows what is the difference between the management and water market. We need real clarification regarding the water market concept. What is this?
No, but Honourable Member, as I mentioned once, I'll repeat it again. We have not discussed this water market concept anywhere, right? I don't think we have discussed it in any official capacity. And second matter is, as far as any reforms with water, this year we brought some important ADB reforms where we created a Water Resource Management Secretariat. So that secretariat is headed by the Honourable Prime Minister's office, and all different stakeholders are part of that. So it's not just the water ministry that can take this decision. But as far as this, but I can tell you, I think there is a bit of a miscommunication. This water market concept is just something that, you know, it wasn't there in any official discussion, so I'm not sure where the information particularly came from. It's just something that we were exploring. That's about it. Second matter, Honourable Member, 1 minute. So, and the second matter is, I think what we were discussing in bringing forward to the country is how we'd be able to incentivize the public for lesser consumption of water, because close to 60% of the water is going as wastage. So in terms of this water market concept, just to go back on that, I think you are referring to the water credits. The water credits is what compromises of the water market discussion, I think. And this is something that we were talking in relation with UN Water and all of them, but there has been no official discussion as such. But if there is a discussion on any new reforms, rest assured it will be put forward to Parliament with all parties. Thank you.
බොහොම ස්තුතියි ඔබට මාට නිවේදනයයි සීලම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත 23/11 හටවන දිනේ නම් අද දින පෙරවරු 10 තිර පාර්ලිමේන්තු පැවැත්වීමට නියමිත තිබූ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ක්‍රියාත්මක සමූහ රක්ෂණ ක්‍රමයේ පිළිමත දැනුවත් කිරීමේ වැඩසටහන පස්වරු 12ට කාමර අංක 1 පැවැත්වෙන බව මෙන් දැනුම් දෙමු ගරු සුදස්සන් දෙනිපිටි මහත්මයා ඔබතුමාගේ ප්‍රශ්නය
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රශ්න අද වෙන විට විශේෂයෙන්ම දකුණු සහ බස්නාහිර පළාත්වල පවතින සංවිධානාත්මක අපරාධ කල්ලි ක්‍රියාකාරකම් වෙන හේතුවෙන් බරපතල මිනිමැරුම් රැල්ලක් ඇති වී තිබේ.
මේ වසරේ සංවිධානාත්මක අපරාධ කල්ල විසින් වෙඩිතැබීම් කොපමණ ප්‍රමාණයක් සිදුකර තිබේද? ඒවායෙන් මියගිය සහ තුවාල ලැබූ ප්‍රමාණය කොපමණද? මෙම කල්ලි කණ්ඩායම් මර්ධනය සඳහා රජයේ නැති ක්‍රියාමාර්ග මොනවාද? එවගේම මෙරට ක්‍රියාත්මක අපරාධ කල්ලිවල නායකයන් බහුතරයක් බන්දනාගාර තුල සිටිමින් හා විදේශයන්හි සිට මෙම ක්‍රියාකාරකම් මෙහෙවන බවට විවිධ වාර්තා පළ වී ඇත. එයි සත්‍ය අසත්‍යතාවයේ කුමක්ද? එය සත්‍ය නම් එම කල්ලි මෙහෙවන පුද්ගලයන් නීති හමුවට ගෙන ඒමට ඇති බාධා මොනවාද? එවගේම සංවිධානාත්මක අපරාධ කල්ලි මර්ධනයට කටයුතු කරන පොලිස් නිලධාරීන් ඝාතනය සහ තර්ජනය කිරීම රැසක් පසුගිය මාස කිහිපය ඇතුළත වාර්තා විය. මෙම තත්ත්වය මත මෙම නිලධාරීන්ගේ සහ ඔවුන්ගේ පවුලල ආරක්ෂාව සඳහා නිසි ක්‍රියාමාර්ග ගෙන තිබේද?
කරුණාරු මන්ත්‍රීතුමාගේ පිළිතුරට විස්තරාත්මකව ගරු පිරණාල සම්තුමා පිළිතුරු දෙයි. නමුත් එක වසර සංවිධානාත්මක පළවෙනි ප්‍රශ්නේ අපිට දැන් තියෙන තොරතුරු අනුව මේ වසරේ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් වැඩි තැබීම් කර තිබෙන විස්තර වැඩි තැබීම් සංඛ්‍යාව 62යි, මියගිය සංඛ්‍යාව 32යි, තුවාල ලැබූ සංඛ්‍යාව 37යි. ගරු ටිරානල් සම්මතුමා ඉතිරි ප්‍රශ්න දෙක තුනට පිළිතුරු දෙනවා ඇති.
ගරු ටිරානල් සම්මතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දෙවැනි ප්‍රශ්නය මෙම කල්ලි කණ්ඩායම් මර්ධනය සඳහා රජයේ නැති ක්‍රියාමාර්ග මොනවාද? අපි විශාල ක්‍රියාමාර්ග අරන් තියෙනවා පහුගිය මාස කීපය තුළ. දල වශයෙන් පොඩි පොඩි දේවල් මට ඕනම් කියවගෙන යන්න පුළුවන්. නමුත් මං හිතන්නේ ඒක පැනන්නේ. අපි ගත්ත විශාල ක්‍රියාමාර්ග තියෙනවා. නමුත් අවාසනාවකට වගේ මට ඒවා මෙතන ප්‍රකාශ කරන්න බෑ. ලෝකෙට ඇහෙන්න කියන්න බෑ අපි කෙරුවේ මොකද්ද, කරන්නේ මොකද්ද කියලා. නමුත් දැන් අපි හුඟක් දුරට දකුණු පළාත විශේෂයෙන් පියවර අරගෙන මමත් ළඟදි ගිහිල්ලා සියලු දෙනාටම කතා කරලා අපි වැඩ පිළිවෙලක් යොදලා තියෙනවා. ඒ වගේම අපි මේ සිද්ධීන් වලට සම්බන්ධ වෙඩිකරුවන් දැනටම 8 දෙනෙක් අරගෙන තියෙනවා. 8 දෙනාගෙන් අට දෙනෙක් අරන් තියෙනවා. මං මේ බස්නාහිරයි දකුණයි ගත්තොත් ඒ 8 දෙනාගෙන් දෙන්නෙක් පොලිසිය සමග එන්ගේජ් වෙලා මරණයට පත් වෙලා තියෙනවා. එතකොට පැදිකරුවන් 9 දෙනෙකුත් ගෙනුත් එක්කෙනෙක් මිය ගිහින් තියෙනවා. ඒ වගේම ආධාර අනුබල දීමට 67 දෙනෙක් අපි අත්අඩංගුවට අරන් පිරබාරේ ඉන්නවා.
රයිට් සර්. තුන්වෙනි ප්‍රශ්නේ ඒකේ තුනේ කොටසක් තියෙනවා සර්. ඒකේම කොටසක් තියෙනවා.
ඒ කොටස මතු කරන්න ගරුවන්තුම. ඒ කොටස පැහැදිලි කරන්න ගරුවන්තුම.
නම්බර 3ද? තුන්වෙනි ප්‍රශ්නේද?
තුන්වෙනි ප්‍රශ්නේ
කොටස. ඒකේ තියෙන මෙරට ක්‍රියාත්මක අපරාධ කල්ලවල නායකයන් බහුතරයක් බන්දනාගාර තුල සිටිමින් හා විදේශයන්හි සිට ක්‍රියාකාරකම් මෙහෙවනවා.
ඔව්, බන්දනාගාර ඇතුලේ ඉන්න යම්කිසි පිරිසක් බන්දනාගාරයේ තුල සිටම මේ කුඩු ජාවාරමේ යෙදී සිටිනවා. ඒ වගේම ඝාතනවලට අනුබල දෙනවා. විදේශ රටවල් වල දැනට ඉන්නවා 30ක් පමණ ප්‍රමාණයක්. ඒ අයත් ඒ දේ කරනවා. අපි දැනට විදේශ රටවල් සමග සාකච්ඡා කරමින් යනවා. හැකිත්තාක් අපි මේ පුළුවන් තරමින් ගෙන්න ගණ්ඩාපහු. ඒ බන්ධනාගාර වල රැඳී සිටින අයත් අපි දැන් අයිඩෙන්ටිෆයි කරලා අධිකරණ ඇමතිතුමත් එක්ක කතා කරලා ඒ කට්ටියව වෙන ස්ථානයකට ගෙනහිල්ලා රඳවන්න අපි සාකච්ඡා කරමින් පවතිනවා.
පවිසුතිය
ආරක්ෂාව ගැනත් මම පොඩ්ඩක් පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව
ඉතින් විශේෂයෙන් මට සියලුම පොලිස් නිලධාරීන්ට අපිට ආරක්ෂාව දෙන්න බෑ. අනිත් එක ඔවුන් පොලිස් යුනිෆෝම් එකක් ඇඳගෙන පොලිසියට බැඳිලා වැඩ කරනකොට ඔවුන්ම මේ ඔවුන්ගේ ආරක්ෂාව ගැන බලා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒකින්ද හැම විශේෂ ආරක්ෂක ආරක්ෂිත වැඩපිළිවෙලක් නැහැ.
බොහොම ස්තුතියි. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අද දිනේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රශ්නයන් සඳහා වැයවෙච්ච අමතර පැය භාගයක කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා මෙතෙන් සිට වෙන් කරන ඒ අනුව ඔබතුමා ඇහුවා නේද? හොඳයි, තව අහන්න තව එකක් තියෙනවා.
අතුරු ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් ශ්‍රී ලංකා පොලිස් ස්ථාන 600ක් විතර දෙනවා ශ්‍රී ලංකා පොලිස් ස්ථාන. ඒ වගේ බොහෝ පොලිස් ස්ථාන සඳහා අවශ්‍ය වාහන නොමැතිකමක් තියෙනවා ගරු අමාත්‍යතුමනි. වාහන නොමැති සමහර පොලිස් ස්ථානවල තියෙන්නේ ත්‍රිවිලස් දෙකක් විතරයි. ඒක නිසා ඒ පොලිස් ස්ථානවලට අවශ්‍ය වාහන මේ දැන් මේ අපරාධ රැල්ල මණ්ඩව වගේ ලොකු වැඩ කොටසක් කරනවා. වාහන ලබා දීමේ මොකක් හෝ ක්‍රමවේදයක් තියෙනවද කියලා පළවෙනි ප්‍රශ්නය.
මම හරියටම දන්නේ මොන පොලිස් ස්ථානවලද වාහනයක් නැත්තේ කියලා. හේතුව මේ අවුරුද්දේ අපි මැදිහත් වෙලා අලුතෙන් වාහන 500ක් ගෙනාවා. ඒවා සියලු වාහන පොලිස් ස්ථානවලට තමයි දුන්නේ. යම්කිසි වාහන ප්‍රමාණයක් වෙන වෙන වැඩවලට ගත්තා. එතකොට ඒ වාහන ටිකයි පරණ තිබුණ වාහන එකතු කරුවාම පොලිසිය 606ට අඩු ගාණ එක වාහනයක්වත් තියෙන්න ඕනේ. ඔබතුමා කියනවා නම් පොලිස් සමහර පොලිස් ස්ථානවල නැහැ කියලා, මම ඒක හොයලා බලන්නම්.
දෙවන අතුරු ප්‍රශ්නය ගරු අමාත්‍යතුමනි, අපරාධකරුවන් දැන් ලේසියම පැනලා යන ලක්ෂණ තමයි පහවල වෙන්නේ. අපි දකිනවා අය පැන යන ලක්ෂණ. ඒ වගේම එයාපෝර්ට් එකෙන් ට්‍රැවල් බෑන්ඩ් එක ට්‍රැවල් බෑන්ඩ්ස් කරන එක කඩිනමින් කරන්න ක්‍රමවේදයක් මොකක් හරි හදාගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. ඒක කරනවද? ඒ වගේම බුද්ධ්‍යංශ ශක්තිමත් කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු වෙනවා බව අපිට පේනවා. ඒ වගේම STFN පොලිස් කණ්ඩායම් පරීක්ෂා මේ දාලා මේ අපරාධවල මඩින්න මොකක් හරි හොඳ ක්‍රමවේදයක් ඔබතුමා ක්‍රියාත්මක කරලා තියනවාද කියන එක තමයි විශේෂයෙන්ම ට්‍රැවල් බෑන්ඩ් එක ගැන.
ට්‍රැවල් බෑන්ඩ් එක එහෙම කල්යන්නේ නැහැ. අපි කාට හරි ට්‍රැවල් බෑන්ඩ් එකක් ගන්න ඕනේ වුණොත් අපි එදා මුසාවියට ගිහිල්ලා ට්‍රැවල් බෑන්ඩ් එකක් ගන්නවා. එහෙම තමයි දැන් මේ ගුවන්තොට පොලේදී අපි එහෙම දාලා තිබුණ හින්දා තමයි ඔය ගණේ මුල්ලේ ජීව වැනි අය එනකොට ඇල්ලුවේ. ඒ වගේම ඊයේ පෙරේදා තව එක්කෙනෙක් මට නම් මතක නැහැ පැනල යන්න හදනකොට එල්ලුවේ. ඉතින් ඒ ට්‍රැවල් බෑන් එක දාන එක කරනවා. මේ ඉමිග්‍රේෂන් එකේ හරියටම මේගොල්ලන්ව ඐඩෙන්ටිෆයි කරගන්න අලුත් ක්‍රමයකුත් අපි දැන් ස්ථාපිත කරමින් ඉන්නේ.
බවින් සුදේගරු මෛත්‍රීපාල සිරිසේන මහත්තයා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මට ගරු ඇමතිතුමාගෙන් අහන්න තියෙන ප්‍රශ්නයක්. විශේෂයෙන්ම මම ජනාධිපති විදුරේ දරන කාලේ අල්ලපු මත්කුඩු මත්ද්‍රව්‍ය සියල්ලම අවස්ථා තුනකදී පිච්චුවා. මහේස්ත්‍රාත්වරයෙක් ඉදිරියේ පිච්චුවේ. දැන් පහුගිය අවුරුදු 4ක කාලයක් අපි දැක්කා ඇත්තටම අල්ලනවා. ඒ වෙන අපි ඒ වැටලීප් කරන නිලධාරීන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ, ඔබතුමාලට ස්තුතිවන්ත වෙන්න ඕනේ. නමුත් මේ අවුරුදු 4ේ අල්ලපු මත්ද්‍රව්‍යවලට කලේ මොකක්ද? ඇයි පුච්චන්නේ නැත්තේ? ඒවට වෙන්නේ මොකක්ද කියන එක දැනගන්න සතුටුයි.
අවුරුදු 4ෙම මත්ද්‍රව්‍ය මං හිතන්නේ අවුරුදු 4 ඇතුළතදී එකපාරකුත් ඒවා විනාශ කෙරුවා. නමුත් අපි දැන් වැඩපිළිවෙලක් හදාලා තියෙනවා. වනාත විල්ලුවේ අපි ඉන්සිනරේට් එකක් දැන් හයි කරනවා. නේවි එකෙන් වැඩ කරගෙන යන ගමන් එතකොට අපිට අවුරුද්දකට සැරයක් වගේ ඕනේ නැහැ. අහුවෙන ඒවා අපිට සාම්පල් එකක් අපි උසාවි තියලා අපි අධිකරණ එමුතුමා එක්ක කතා කරගෙන සාම්පල්යක් උසාවි තියලා අනිත් ඒවා ඔක්කොම එහෙට අරලා පුච්චනවා. ඒ වැඩි පිළිවෙල දැන් පටන් අරන් තියෙනවා.
බොහොම ස්තුතියි. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න විමල් විරවන්සත්තම අපි ප්‍රශ්න ටික අහන්නේ.
ගරු නියෝජ්‍ය කතානායකතුනි, මම වෙලාව ගොඩක් ගන්නෙ නැහැ. ගරු නීතිය භාර අමතිතුමා මෙතන ඉන්න නිසා පොලිස්පති තනතුර නැවත දීර්ඝ කිරීමක් කළා විශ්‍රාමගේ පොලිස්පති තුමාගේම සේවා කාලේ. මං හිතන්නේ මේ තුන්වෙනි හෝ හතරවෙනි වතාව. එතකොට දැන් විවස්ථාදායක සභාව පාර්ලිමේන්තුව වග කියන විවස්ථාදායක සභාව ඒ සේවා දිගුව අනුමත කරලා නැහැ. එතකොට විවස්ථාදායක සභාව අනුමත නොකරන ලද සේවා දිගුවක් තවදුරටත් දෙන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඒක නීත්‍යානුකූලද? කරුණාකරලා මේකට අගමැතිතුමා හරි විෂය භාර ඇමතිතුමා හරි කවුරු හරි උත්තරයක් දෙන්න. විවස්ථාදායක සභාව අනුමත කළ යුතුයිනේ. අපි මේ සභාවෙම ගෙනාපු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයා තමයි පත්කිරීමේ බලධාරියා. නමුත් ඒ පත්කිරීම අනුමත කරන බලධාරියා වෙන්නේ විවස්ථාදායක සභාව.
දැන්
දිගින් දිගටම සේවා දිගු සතිය මාස ගණන් දෙනකොට අනුමත නොකරම විවස්ථාදායක සභාව
ඒක
නීත්‍යානුකූල වන්නේ නැහැ. ඒ නිසා නීත්‍යානුකූල නොවන පොලිස්පතිවරේ මේ ධූරේ තබාගෙන යන්නේ කොහොමද?
ජනාධිපතිවරතුමා විසින් කර ඇති පත්තිම වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ඒ සඳහා නෑ මම ඔබතුමාට කිව්වේ ජනාධිපතිතුමා විසින් ඒ පත්කිරීම කරලා තියෙන අපිට මෙතන විවාද කරන්න පුළුවන් කමක් ඔබතුමා විමල ගිරවන්සතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමා ජනාධිපතිතුමාගේ නියෝජිතයෙක් නෙවෙයි ඒ නිසා ඔබතුමා මේ ජනාධිපතිතුමා වෙනුවෙන් මෙතන උත්තර දෙන්න යන්න එපා.
නෑ නෑ මම කිව්වේ
එතුමා ගැන නයි 10000 දමාගෙන ඉල්ලක්.
නෑ මම කිව්වේ
ඔබතුමා මේ සභාවේ නියෝජිතයා. ජනාධිපතිතුමා වෙනුවෙන් උත්තර දෙන්න තමයි අගමැතිතුමා ඉන්නවා, විෂය භාර ඇමතිවරු ඉන්නවා. මං අහපු ප්‍රශ්නෙට උත්තරයක් ඕනේ මට ඔබතුමා බොහොම ස්තුතියි කිව්වා. මට ස්තුතිය වැඩක් නෑ. මට ඕනේ උත්තරේ.
කරු මන්තුමා මම කිව්වේ ජනාධිපතිතුමා කරපු පත්වීම පිළිවෙත තමයි නැතුව මම එතුමා
වෙනුවෙන් මේක ඔබතුමා නෙවෙයි කියන්න ඕනේ කවුරු හරි අගමැතිතුමා හරි ඒ අදාළ ඇමතිතුමා හරි.
නෑ පෙළිය කවුරුවක් උත්තර දුන්නේ නැතුනම් මූලාසනයට මමයි ඒ ඔබතුමාට පැහැදිලි කිරීම කරේ. ඉතින් මං ඊළඟ පියවරට යනවා.
ඔබතුමා විධායකයට අයිති කෙනෙක් නෙවෙයි.
හොඳයි.
විවස්ථාදායකට අයිති කෙනෙක්.
හොඳයි පැහැදිලි.
ඒක තේරුම් ගන්න ඔය පුටුවේ වාඩි වෙනකොට.
ගරු අගමැතිතුමා.
කතානායකතුමනි මගේ මිත්‍ර විමල් වීරසිංහ ඇත්තුමා තරහ යන්න එපා. මේ තරහ ගියාම තමයි වැරදි වචන පාවිච්චි වෙන්නේ. දැන් එක අවුලක් වුණා පැය විනාඩි 45ම. ඔබතුමා අහන ප්‍රශ්නෙට විවස්ථාදායකගේ පත්වීම 114 වගන්තිය යටතේ ඒ පත්වීම එවනවා. ඉතින් විවස්ථාදායක සභාවට එවන පත්වීම පිළිබඳ විවස්ථාදායක සභාව වෙනුවෙන් කතානායකතුමා ප්‍රකාශයක් කරයි. නමුත් ජනාධිපතිතුමා කරන පත්වීම වළංගු භාවයේ පවතින රටේ රාජ්‍ය නායක ජනාධිපතිතුමාට තියෙන බලතල අනුව ඒක තමයි විවස්ථාදායක සභාව හදිසිය සම්මත කර ගැනීමේදී විවස්ථාදායක සභාව හදිසිය සම්මත කර ගැනීමේ යම් යම් වගන්ති වල අඩුපාඩු රාශියක් තිබෙනවා. ඒ අර්ථ නිරූපණය කිරීම ගැන ඒ ගැටලු පවතිනවා. නමුත් අපි විවස්ථාදායක සභාව හැටියට රැස් වෙලා පැහැදිලි තීරණයන් විවස්ථාදායක සභාව හැටියට කටයුතු කරමින්
සිටිනවා. විපක්ෂ නායකතුමා ඒ ප්‍රශ්නේ මත දැන් අපි ඊළඟ ප්‍රශ්න ටිකට ගියා නම් හොඳයි.
ඊළඟ ප්‍රශ්නෙට යන්න ඉස්සෙල්ලා මමත් ව්‍යවස්ථාදායක සභාවේ නිල බලයෙන් පත්තුණු සමාජික.
හොඳයි එහෙනම්.
ඊළඟ ප්‍රශ්නෙට ඉස්සෙල්ලා මේ ව්‍යවස්ථාදායක සභාව ගැන සඳහන් වුණ නිසා මම ඒක සඳහන් කරන්නට ඕන.
හොඳයි. ඔබතුමාට අවස්ථාව.
පැහැදිලිම විමල් වීරවංශ මන්ත්‍රීතුමාට මම කියන්නට ඕන ජනාධිපතිවරයාට බලය තියෙනවා 9 වන්න ව්‍යවස්ථාදායක සභාවට බලය තියෙනවා එකෝ ඒක අනුමත කරන්න සහ ප්‍රතික්ෂේප කරන්න. මහින්දනි ගරු අග්‍රාමාත්‍යතුමා ඒක පිළිබඳව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවල එතන මහින්දනි ගැටලුවක් නැහැ. එතන මේ අර්ථකථනය කිරීමේ ගැටලුවක් නැහැ. ඒක බොහොම පැහැදිලිව සඳහන් වෙලා තිබෙනවා. ඉතින් අත්ත වශයෙන්ම ඔබතුමා කියපු ආකාරයට එකපාරක් නම් එව්වා අනුමත කරා මාස 3කට. දෙවතාවක් දෙවෙනි වතාවටත් නම් එව්වා අනුමත කරා මාස 3කට. මාස 6කට අනුමත කරා දෙවෙනි මාස 3 අනුමත කරනකොට ව්‍යවස්ථාදායක සභාවේ සීලුම දෙනා ඒකමතිකව ලිපියක් එව්වා ඊළඟ පත්කිරීම යෝග්‍යයි ස්ථිර පත්කිරීමක් කරන එක ඊට පස්සේ පත්වීම අනුමත කරලා නැහැ. ඒකයි අත්ත කතාව. ඒ නිසා මේ පාර්ලිමේන්තුවත් රටවත් නොමග යවන්න බෑ. එහෙම අනුමත කිරීමක් කරේ නැහැ.
නීත්‍යානුකූල පොලිස්පතිවරයෙක් දෙන්නේ
මට කියන්න තියෙන්නේ ව්‍යවස්ථාදායක සභාව තුන්වෙනි වතාවට සහ ඊළඟ වතාවවලට හෙවපු මේ යෝජනා කිසිවක් අනුමත කරලා නැහැ. ඒක අපි මං හිතන එක හැමෝම මේ මම බොරුවක් කියනවා නම් ව්‍යවස්ථාදායක සභාවේ අනිත් සමාජිකයන්ට කියන්න පුළුවන් මම බොරුවක් කියන්නේ කියලා. ඒක තමයි ඇත්ත කතාව.
හරි. ඔව් විමල ගිරන් සෙන්තෝ.
සමාවෙන්න ඔබතුමාව අසීරුතාවයට පත් කරනව නෙවෙයි. මේක මේක රටක බරපතල කාරණයක්. රටේ පොලිස්පතිවරයාගේ පත්කිරීම නීත්‍යානුකූලව සිද්ධ වෙලා නැත්තම් ඒ නීත්‍යානුකූලව පත් නොවුණු පොලිස්පතිවරයෙකුට සැලුට් ගහන්න DIG ලට RG ලට MG ලට සිද්ධ වෙලා තියෙනවා නම් පොලිසිය අරාජික වෙන එක වළක්වන්න බෑ. ඒ පොලිස්පතිවරයාගේ දැන් ඔය කියන පොලිස්පතිවරයාගේ උද්ෘතකම යටතේ පොලිස්පතිවරයාගේ නියෝග පිළිපදින්න සෙසු නිලධාරීන් බැඳිලා නැහැ. ඒ නියෝග පිළිපැද්දට ඒවා නීත්‍යානුකූල නැහැ. ඉතින් මේක විශාල අරාජිකත්වයක්. ඒ නිසා කරුණාකරලා අපි කියන්නේ පොලිසිය කියන්නේ රටේ නීති හා සාමයේ ක්‍රියාත්මක කරන බලවත් අධිකාරිය. එතන නීත්‍යානුකූල පොලිස්පතිවරයෙක් පත් කරන්න. විවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කරා නම් ඒක වළංගු නෑ. සෙල්ලම් කරන්න එපා මේ රටේ නීති හා සාමයත් එක්ක.
හොඳයි ගරුමන්තව. සුමන්දිර මැතිතුමා කෙටියෙන් කියන්න.
So this is a very serious issue that has been raised. According to the constitution, there is no IGP in the country today. Therefore, that is the law that will prevail, nothing else. That's the supreme law of the country. There is no Inspector General of Police today in terms of the law. So this is a very, very serious matter. And also, when the President does this, this is intentional violation of the Constitution by the President. It's not that the President doesn't know. This is intentional violation of the Constitution by the President, which is an impeachable offense.
හොඳයි ගරු මන්තුමා.